සුබ දවසක් දරුවනේ. දැයි දරුවන්ගේ නැනපහන් දල්වනවත් උතුනද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා රජරට සේවය ඔබ වෙත දෙන්න කරනු ලබන රජරට ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමගිනුයි ඔබ අහපහ මේ වෙලාවේ එක්වලා ඉන්නේ. ඉතින් දයාබර දුවේ පුතේ, අපි දන්නවා ඔයාලා රැය හතහමාර වෙනකොට 2021 ඕලෙවල් විභාගයේ ඉලක්ක කරගෙන උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඔබ වෙත සපයලා තියෙන ගණිතය පොඩිෂණ කාර්යපත්‍රිකා පොතේ කාර්යපත්‍රිකා සම්පූර්ණ කරලා ඒත් එක්කම ඒ පොත් අතැතිව ඒ වගේම ලියන්න අවශ්‍ය කරන පොත් පෑන් පැන්සල් මේ වගේ දේවල් අතැතිව දැන් අපිත් එක්ක සම්බන්ධ වෙන බව. ඉතින් දයාබර දුවේ පුතේ, පහුගිය සතියේ අපි ඔයාලත් සමග උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත්ලා තියෙන පොඩිෂණ කාර්යපත්‍රිකා අංක 60 සහ 61 සඳහා පිළිතුරු සාකච්ඡා කළා. ඉතින් දයාබර දුවේ පුතේ, අපි අද සූදානම් වෙන්නේ තවත් කාර්යපත්‍රිකා දෙකක්, ඒ කියන්නේ පොඩිෂණ කාර්යපත්‍රිකා අංක 62 සහ 63 සඳහා පිළිතුරු ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. දයාබර දුවේ පුතේ, අපි පහුගිය සතියේ කතා කරපු කාර්යපත්‍රිකාවේ ඔබ දැක්කා පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව තිබුණ ප්‍රශ්න කීපයක් තිබුණේ. ඒ වගේම පළවෙනි පත්‍රයේ B කොටසට අදාළව ප්‍රශ්න කීපයක් තිබුණේ. නමුත් දයාබර දුවේ පුතේ, පොලිෂණ කාර්යපත්‍රිකා 62 වෙනවන්නේ ඔයාලගේ දෙවනි පත්‍රයට ලැබෙන ප්‍රශ්න දෙකක් සඳහා පිළිතුරු ලිවීම ඉලක්ක කරගෙන. ඉතින් අපි බලමු ඔයාලට ලැබුණ පොලිෂණ කාර්යපත්‍රිකා අංක 62 සඳහා දීලා තියෙන පළවෙනි ප්‍රශ්නය එක වතාවක් කියවලා ඒ මොනවද දීලා තියෙන ප්‍රශ්න කියලා. ඒ කියනවා පුතේ මෙන්න මේ විදිහට, කොටසකට ලාභාංශ ලෙස රුපියල් 3ක් ගෙවන් ලබන සමාගමක කොටසක වෙළඳපොළ මිල රුපියල් 24ක් වූ අවස්ථාවේදී අමාල් සතු රුපියල් 192,000ක මුදලින් හරි අඩක් එම සමාගමේ කොටස් මිලදී ගැනීමට යෙදවීය. ඉතිරිය වාර්ෂික සුළුපොලිය අනුපාතිකය 7.5% වූ බැංකුවක ස්ථිර තැන්පතුවක තැන්පත් කළේය. වසරක් අවසානයේදී අමල් ලැබූ මුළු ආදායම වරහන් ඇතුළේ තියෙනවා ලාභාංශ ලෙස හා පොලිය ලෙස කියලා යදව මුළු මුදලේ 30%ක් ලෙස දක්වයි. ඉතින් දයාබර දුවේපතේ, ඔබ දන්නවා ඔයාලගේ ඕලෙවල් පේපර් එකේ දෙවනි පත්‍රයේ ලැබෙන ගණන් වලින් ප්‍රශ්න දෙකක් වාග් ලැබෙනවා තනි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය සඳහා උත්තර ලියනකොට තනි ප්‍රශ්නයක්, ඒ වගේම ඒකේ උත්තර කිහිපයක් වාගේ පියවර කිහිපයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ලැබිලා තියෙන තේ වර්ගයේ ගාන පුතේ, ඔයාලට තනි ප්‍රශ්න තියෙන ආකාරයේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේක A කොටසෙන් දෙන්නත් පුළුවන්, B කොටසෙන් දෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔයාල දීලා තියෙන පළවෙනි ප්‍රශ්නයක්, පළවෙනි ප්‍රශ්නේ සංඛ්‍යා තේමාව ඉලක්ක කරගෙන ලැබිච්ච ප්‍රශ්නයක්. ඉතින් දයාබර දුවේ පුතේ, මේ ප්‍රශ්නේ ලියන්න කලින්, මේ ප්‍රශ්නේ උත්තර සාකච්ඡා කරන්න කලින් මම ඔයාලට කියනවා, දෙවනි පත්‍රයට අදාළ උත්තර ලියනකොට අපි දෙවනි පත්‍රයට අදාළව ප්‍රශ්න සඳහා නියමිත කාලයක් වෙන් කරගත යුතුයි. සාමාන්‍ය අපි දල වශයෙන් කියනවා විනාඩි 15ක කාලයක් කියවීමත් ඇතුළත්ව විනාඩි 15ක කාලයක් ඔබ මේ සඳහා යොදා ගැනීම ප්‍රමාණවත් වෙනවා කියලා. විනාඩි 15කින් පස්සේ අපි මේ ප්‍රශ්න සඳහා තවත් උත්තර ලියනවා නම් එතකොට අපි අරගෙන තියෙන කාලය වැඩි කියන එක. නෑ, අපිට පුළුවන් නම් විනාඩි 10කින් මේ ප්‍රශ්න සඳහා උත්තර ලියන්න අපි ඊට වඩා දක්ෂයි කියන එක තමයි කියන්නේ. ඉතින් අපි උත්සාහ කරන්නේ පුතේ, ඔයාලට විනාඩි 10ක් ඇතුළත මේ ප්‍රශ්නය සඳහා උත්තර ලිවීමේ ක්‍රමවේද පැහැදිලි කරන්න. පළවෙනි දේ තමයි පුතේ, ගාණක් දැන් මේ වගේ තනි ගාණක් ලැබුණාම ඔබ වගන්ති ලිවීම අත්‍යවශ්‍යයි. ඔබට පිළිතුරු ලිවීම සඳහා එහෙදි පොතක් ලැබෙනවා. මේ ලැබෙන පොත තුළ ඔබ උත්තර ලියනකොට ප්‍රශ්නාංකයේ නිවැරදිව දාන්න ඕනේ. ඔයාලගේ ඒ ඔයාලට දෙන පිළිතුරු ලිවීම සඳහා දෙන පොතේ තියෙනවා වම් අත පැත්තේ කෙළවරේ ඉහළ ප්‍රශ්නාංකය ලිවීම සඳහා හිස්කොටු දෙකක්. මේ තුළ ඔබ ලියන ප්‍රශ්නාංකය නිවැරදිව යොදන්න ඕනේ. ඊළඟට ඔබට විභාග අංකයක් ලැබෙනවා. ඒ මැද තියෙන විභාග අංකය සටහන් කරන්න. ඊළඟට කෙළවරෙන් තියෙන ඔබට පිටු අංකය සටහන් කරන්න. ඒක නිසා මේ දේවල් ඔබ නිවැරදිව කරන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සඳහා උත්තර ලියනකොට ප්‍රශ්නාංක නිවැරදිව නොදැමූ අවස්ථාවලදී ඔබට ඒ ප්‍රශ්නය වෙනුවෙන් ලැබෙන ලකුණු අහිමි වෙලා යනවා. ඒක නිසා නිවැරදිව ප්‍රශ්නාංකය දාලා උත්තර ලියන්න ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම මේ වගේ ප්‍රශ්නයක් ලැබුණහම පුතේ වඩා හොඳයි. ඔයාලා වැඩි කාලයක් නැත්නම් අපිට නිතර නිතර ගාන කියවන්න සිද්ධ වෙනවා. ඒක නිසා ප්‍රශ්නයට අදාළ වගන්ති ලියාගෙන ගියපාම බලන ගුරුවරයාටත් මේක ඉතා පහසුයි. ඒ වගේම ඔබට ලකුණු ලැබීමත් වෙනොත් ඒ ඒ කොටස් සඳහා ලැබෙන ලකුණු ප්‍රමාණයන් නිවැරදිව ලැබෙනවා නිමිත ප්‍රමාණයට. එහෙනම් දයාබර දුවේ පුතේ අපි බලමු පළවෙනි ප්‍රශ්නයට අපි උත්තර දෙනකොට මොනවද අපි ලියන්න ඕනේ වගන්ති කියලා. ගාන දීලා තියෙන දේවල් වල තියෙනවා කොටසකට ගෙවන ලාභාංශය තියෙනවා. එහෙනම් අපිට පළවෙනි වගන්තිය විදිහට ලියන්න පුළුවන් කොටසකට ගෙවන ලාභාංශය රුපියල් 3යි. ඊළඟ කොටසක මිල තියෙනවා. කොටසක මිල රුපියල් 24යි කියලා. ඊට අමතරව දීලා තියෙන 192,000ක මුදල සමාන ලෙස කොටස් දෙකකට බෙදලා එකක් ඉස්තිල තැන්පතුවක දානවා. අනික එක අනිත් මුදල කොටස් මිලදී ගැනීම සඳහා යොදවනවායි කියලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ මේ 192,000ක මුදලින් හරිය අඩක් තමයි මෙයා කොටස් මිලදී ගැනීමට යොදවන්නේ. එහෙනම් පළවෙනි කොටස අපි ලියන්න ඕනේ කොටස් මිලදී ගැනීම සඳහා යෙදව මුදල කියලා. කොටස් මිලදී ගැනීමට යෙදව මුදල එතකොට ඔබට 192,000 දෙකෙන් බෙදන්න වෙනවා. දෙකෙන් බෙදපුවාම ඔබට ලැබෙන උත්තරයේ විදිහට රුපියල් 96,000ක් එනවා. එහෙනම් කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 96,000යි. ඒ වගේම වාර්ෂික තැන්පතුවක් ලෙස ස්ථිර තැන්පතුවක් ලෙස තැන්පත් කරන මුදලත් රුපියල් 96,000ක් වෙනවා. අපි මුලින්ම හදන්නේ කොටස් මිලදී ගැනීමට අදාළ කොටස් නිසා අර පොලී ලෙස බැංකුවේ තැන්පත් කරන මුදල අපි මේකදී ලියන්නේ නැහැ. ඒ අනුව අපි ඉස්සලාම හොයාගන්න ඕනේ මිලදී ගත්තේ කොටස් ගාන කීයක්ද කියලා. ඒ අනුව ඔබ දන්නවා දයාබර දුවේ පුතේ මේ වෙනකොටත් ඔබ මේ කොටස් ගණනය කිරීම කරලා තියෙන්නේ රුපියල් 96,000 යොදවලා මෙයා රුපියල් 24 කොටස් මිලදී ගන්න. එහෙනම් 96,000 24න් බෙදපුවාම ලැබෙනවා එයා මිලදී ගන්න කොටස් ගණන. ඒ කියන්නේ 4000යි කියලා. කොටස් 4000ක් මිලදී ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට මෙහි ලාභාංශ ආදායමත් හොයාගත්ත එකේත් එක්කම කොටසකට ගෙවන්නේ රුපියල් 3ක ලාභාංශයක්. එහෙනම් කොටස් 4000කට අපි බලන්න ඕනේ කොච්චර ලාභාංශයක් ලැබෙනවද කියලා. 4000 ගුණ කරනවා 3ෙන්. ඒ අනුව ඔබට පිළිතුරක් ලැබෙනවා රුපියල් 12,000යි කියලා. ඒ අනුව දයාබර දුවේ පුතේ කොටස් මිලදී ගැනීම සඳහා යොදවන ලද මුදල ආධාර කරගෙන එයින් ලැබෙන ආදායම විදිහට ලැබෙනවා රුපියල් 12,000ක මුදල. දැන් අපි මේ අනිත් පැත්ත ගැන කතා කරනවා. එහි තියෙන්නේ ඉතිරි මුදල වාර්ෂික තැන්පතුවක් විදිහට ස්ථිර තැන්පතුවක් විදිහට බැංකුවේ තැන්පත් කරනවායි කියලා. ඒ ලැබෙනවල 7.5% පොලියක්. එහෙමනම් 100කට රුපියල් 7.5% පොලියක් ලැබෙනවා නම් අපි වාර්ෂික තැන්පතුවක් විදිහට තැන්පත් කරන්නේ එතකොට 192,000ක මුදලින් හරියාලක්. ඒ කියන්නේ රුපියල් 96,000ක මුදල. එහෙනම් 96,000ක මුදලට කොච්චර පොලියක් ලැබෙනවද? 7.5 බෙදීම 100 ගුණ කිරීම 96,000. ඒ අනුව මේ උත්තරය සුළු කරපුවාම ලවේ බිංදු දෙකකට හරේ බිංදු දෙකක් සුළු වෙනවා. ඒ අනුව 967.5 ගුණ කරන්න එන්නේ උත්තරය විදියට ලැබෙනවා 7200ක් කියලා. ඒ අනුව බැංකුවේ තැන්පත් කරන මුදලට ලැබෙන්නේ පොලිය රුපියල් 7200යි. ලාභාංශ ආදායම විදියට ලැබෙන රුපියල් 12,000ක ආදායමක් කොටස් මිලදී ගැනීම හේතුවෙන්. ඒ අනුව මේ කොටස් දෙකේම එකතු අපි ලබා ගන්න ඕනේ. මොකද අපිට අවසාන ප්‍රශ්නේ අහන්නේ වසරක් අවසානයේදී අමල් ලැබූ මුළු ආදායම ඔය යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට කොච්චරක්ද කියලා. ඔය යොදන්න රුපියල් 192,000 මේ 192,000ට 12,000යි 7200 එකතු කරපුවාම රුපියල් 19,200ක ආදායමක් ලැබෙනවා. එහෙනම් 192,000කට 19,200ක ආදායමක් ලැබෙනවා නම් රුපියල් 100කට කොච්චරද? ලාභ ප්‍රතිශතය කියලා කියන්නේ රුපියල් 100කදී අපේක්ෂා කරන ලාභය කොච්චරද කියන එක. ඒ අනුව 19,200 බෙදීම 192,000 ගුණ කිරීම 100 කියන පිළිතුර යන කොටස සුළු කිරීම මගින් ඔබට අදාළ පිළිතුර ලබා ගන්න පුළුවන්. හරේ තියෙන බිංදු 3ට ලවේ තියෙන බිංදු 3ක් සුළු වෙලා යනවා. ඒ අනුව අපිට ඉතුරු වෙන්නේ 192ට 192 එකයි කියලා අපි සුළු වෙනවා. ඒ අනුව හරේ ඉලක්කම් සියල්ල සුළු වෙලා තියෙන්නේ ලවේට ඉලක්කම් දෙකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ 10 කියන ඉලක්කම. ඒ අනුව 10 එකෙන් ගුණ කරන්න එන්නේ උත්තරය 10. ඒ අනුව ඔව් ලැබූ ආදායම මුළු ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට ගත්තාම යෙදූ මුදලින් 10%ක ලාභයක් තමයි ඔබට මෙහිදී ලැබෙන්නේ. දයාබර දුවේ පුතේ මේ වගේ ගාණක් කරනකොට මම ඔයාලට කිව්වා අර වගන්තිය අනිවාර්යෙන් ලිවිය යුතුයි. එතකොට පළවෙනි එකේ වගන්තිය අපි අර බැංකු ආදායම හොයාගන්න අවස්ථාවේදී ඉතිරි මුදල කොච්චරක්ද කියලා ලියන්න ඕනේ. ඒ වගේම වාර්ෂික සුළු පොලිය අනුපාතිකය කොච්චරද කියලා ලියන්න ඕනේ. ඊළඟ මුළු පොලිය ආදායම කොච්චරද කියලා ලියන්න ඕනේ. අවසානයේදී මුළු ආදායම කොච්චරද කියලා ලියන්න ඕනේ. ප්‍රශ්නේ අවසානයේ අහලා තියෙන එකට උත්තරය අපි කියන අවස්ථාවේ ආදායම යෙදුම් මුදලේ ප්‍රතිශතයක් ලෙස කියලා ලියලා තමයි ඔයාලා මෙහි උත්තරය සටහන් කළ යුත්තේ. ඒක විශේෂයෙන් ඔබ මතක තබා ගත යුතුයි. මොකද තනි ප්‍රශ්නයක් දෙන අවස්ථාවකදී අපර කොටස් ලකුණු නැත්තම් ගොඩක් වෙලාවට දරුවා මොකද්ද හිව්වේ කියන එක අපිට හරියටම පැහැදිලි නැත්තම් නිශ්චිත නැත්තම් ඔලෙවල් විභාගවලදී අපි උත්තර පත්‍ර ඇගෙීමේදී ගොඩක් වෙලාවට සිදුවෙන දේ තමයි දරුවාට ඒ ප්‍රශ්නේ වෙනුවෙන් ඒ කොටස වෙනුවෙන් ලැබෙන්නට නියමිත මුළු ලකුණු ප්‍රමාණය නොලැබිය යන්නේ. එහෙනම් දයාබර දුවේ පුතේ, ඔයා කාට තමයි ඔයාලගේ ෆවුන්ඩේෂන් කාර්ය පත්‍රිකාංක 62ට අදාළ පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. එහෙනම් දැන් අපි සූදානම් වෙන්නේ ෆවුන්ඩේෂන් කාර්ය පත්‍රිකාංක 62ට අදාළ දෙවනි ප්‍රශ්නයේ දිහාවට හැරෙන්න. දෙවන ප්‍රශ්නය ඔබට දීලා තියෙන, ඔබ දන්නවා ඔබේ පේපර් එකේ නියමිත ගාණක් තියෙනවා වර්ගපූර්ණයෙන් හෝ සූත්‍ර භාවිතයෙන් මූලක වීම කියලා. එය වර්ගපූර්ණයෙන් මූල හොයන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබට සූත්‍ර භාවිතයෙන් හොයන්න පුළුවන්. වර්ගපූර්ණයෙන් කියලා ගාණ දීලා තියෙනවා නම් අනිවාර්යයෙන් වර්ගපූර්ණය කියන ක්‍රමෙම භාවිතා කරන්න ඕන. ගාණ දීලා තියෙන වර්ගපූර්ණයෙන් හෝ සූත්‍ර භාවිතයෙන් කියලා නම් ඔබට කැමති ක්‍රමයක් යොදා ගන්නට ඒ අවස්ථාවේ ඉඩකඩ තියෙනවා. කැමති ක්‍රමයක් භාවිතා කරලා මේ ගණන එකදී කරන්න හැකියාව තියෙනවා. අපි බලමු ගාන කියවලා එහි ලැබිලා තියෙන ප්‍රශ්නය මොන ආකාරයකද කියලා. මේ විදිහට කියන්නේ ගානේ රූපේ දැක්වෙන්නේ ඍජු කෝණ ආකාර තහඩුවේ පළල සෙන්ටිමීටර් S ධන 4ක් වේ. ඒකට රූප සටහන තේනවා දිග වන අතර දිග පළලෙහි දෙගුණයට වඩා සෙන්ටිමීටර් දෙකක් අඩුය. එම තහඩුවෙන් ත්‍රිකෝණාකාර කොටසක් කපා ඉවත් කළ අයුරු රූපේ දැක්වේ. ඒ අනුව ත්‍රිකෝණාකාර කොටස කපා ඉවත් කළ පසු ඉතිරි වන කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 188කි. තහඩුවේ පළලගන්නේ කරන්න වරහන් තුල අපිට දීලා තියෙනවා වර්ගමූල 5 සමානයි 2.24ක් ලෙස ගන්න කියලා. වර්ගමූල 5 සමානයි 2.24ක් ලෙස ගන්න කියලා. ඩයබල් දුවේපතේ මේ ගානේ කුඩා අඩුවක් තියෙනවා. ඒ අඩුව ඔබ නිවැරදි කරගත යුතුයි. නැත්නම් අපිට අපි ගන්න ගණිතමය සංකල්පේ නිවැරදි වෙන්නේ නැහැ. ඒක නිසා ඔබගේ ත්‍රිකෝණයේ සටහන් වෙලා තියෙනවා. නමුත් ඒ ත්‍රිකෝණයේ ඍජු කෝණයක් සටහන් වෙලා නැහැ. ඒක නිසා ඔබ ඍජු කෝණය සටහන් කරගත යුතුයි. ඍජු කෝණයේ තියෙන ස්ථානය ඔබට පැහැදිලි වෙන්න ඕනේ. ඍජු කෝණයක් බව විතරයි ලකුණු වෙලා නැත්නම් ඒ සාරජු කෝණයක් එම ත්‍රිකෝණය තුළ ඔබ සටහන් කරගන්න රූප ත්‍රාණ ඇඳ ගන්නකොට මේදී ඔබ වඩා වැදගත් දෙයක් තමයි පුතේ ගාන ගොඩනගා ගන්නවා කියලා දෙයක් අපි කරනවා. ගාන ගොඩනගා ගන්නවායි කියලා කියන්නේ ගානට අවශ්‍ය මූලික දැනුම තහවුරු කර ගැනීම සඳහා අපි යොදා ගන්න එක උපක්‍රමයක්. දරුවා ගාන හොඳින් ගොඩනගා ගත්තොත් ගාන හදා ගන්න හරි පහසුයි. ඒක නිසා මම යෝජනා කරනවා පුතේ ඔබට ඔබ හදන්න ගන්න ප්‍රශ්න පත්‍රයේ ඒ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු ලිවීමට ඔබ භාවිතා කරන පොතේ මේ ගාන ගොඩනැගීමේ කොටස ලියන්න. ඒ ඔබට ඕලෙවල් විභාගයේදී ඉහළ ලකුණු ලබා ගැනීම සඳහා හේතු පාදක වෙනවා. එහෙමනම් අපි බලමු මේ දීලා තියෙන ගාන ත්‍රිකෝණාශ්‍රයක් තියෙන්නේ. ඊට අමතරව ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණාශ්‍රයේ පැත්තක දිග දීලා තියෙන ස්ථාන 4යි කියලා. ඒ අනුව එහි ස්ථාන 4 සටහන් කරලා තියෙනවා. ඒ වගේම ඍජුකෝණික ත්‍රිකෝණේ පැත්තක දිග S කියලා තියෙනවා. අනිත් පාදයේ දීලා තියෙනවා ත්‍රිකෝණයේ අඩංගු අනිත් පාදයේ 2S වෙන 8 කියලා. අපි දන්නවා පුතේ ත්‍රිකෝණයක වර්ගඵලයේ සෙවීම, ඒ වගේම ඍජුකෝණාශ්‍රයක වර්ගඵලයේ සෙවීම මිලිතේ කියන තේමාව තමයි ඉලක්ක කරගන්නේ. මෙතෙන්දී අපි මේ සංකල්ප දෙක යොදාගෙන තමයි මේ ගාන හදන්න යොමු වෙන්නේ. ඉතින් දයාබර දුවේ පුතේ අපි ඉස්සලාම හොයාගන්න ඕනේ මේ ත්‍රිකෝණාශ්‍රයට පළලක් තිබුණාට දිගක් සටහන් වෙලා නැහැ. එහෙමනම් ත්‍රිකෝණාශ්‍රයේ දිග ගන්න ආකාරය අපිට දීලා තියෙනවා දිග පළලෙහි දෙගුණයට වඩා සෙන්ටිමීටර් දෙකක් අඩුයි. එහෙනම් පළලෙහි දෙගුණය කියලා කියන්නේ S ධන 4 ලෙස පළල සටහන් වෙලා තියෙනවා. එහි දෙගුණය ගත්තාම S ධන 4 ගුණ කිරීම 2 වෙනවා. එයාට වඩා දෙකක් අඩුයි. එහෙමනම් 2 වරහන් x ධන 4 අඩු කිරීම 2. ඒ අනුව අපි මේ සුළු කිරීමට යනවා 2x දෙවරක් අතර උත්තරේ 8යි අඩු කිරීම 2. අඩු කිරීම 2. අපි ඒ අර ගාන සම්බන්ධ කරගත්තේ පළල ආධාරයෙන් දිග සොයා ගැනීම සමාන. 2 වරහන් කියලා අපි ගත්තේ S ධන 4 කියලා කියන්නේ පළල. පළලේ දෙගුණය ගන්න අපිට අවශ්‍ය නිසා ඒක දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඒ නිසා 2 වරහන් කියලා අපි යොදාගත්තා. අඩු කිරීම 2 කියලා ගත්තා ඊට වඩා 2ක් අඩුයි කියලා කියන නිසා. එහෙමනම් 2 x වලින් ගුණ වෙනවා අපිට ඒ වෙනුවෙන් ලැබෙනවා උත්තරයක් 2 s කියලා. ඊළඟ දෙවරක් 4 උත්තරේ 8යි කියලා අපිට ලැබෙනවා. ඒ අනුව අඩු කිරීම 2. ඒ අනුව එහි සංඛ්‍යා දෙකේ සුළු වීමක් සිද්ධ වෙනවා. 8ෙන් 2ක් අඩු වෙනවා උත්තරේ 6යි. ඒ අනුව අපිට මෙම ත්‍රිකෝණාස්රේ දිග විදිහට ලැබෙනවා 2 x ධන 6 කියලා. 2 s ධන 6 කියලා අපිට මෙහි දිග විදිහට ලැබෙනවා. දැන් හරි පුතේ අපිට දිග දන්නවා, පළල දන්නවා, ත්‍රිකෝණික ත්‍රිකෝණයක් අපිට ලැබිලා තියෙන්නේ. එහෙනම් අපිට මේ ගණනය කිරීම වලට යනකොට මේ ගණනය කිරීම ඉතා පහසුවෙන් අපිට මේ උත්තර සඳහා යන්න පුළුවන් වෙනවා. ඒකයි මම අර ඔබට කිව්වේ ගණන ගොඩනගාගත්තේ නැත්නම් හරියට ඔබ ගණන හදාගත්තේ නැත්නම් ගණන හදාගෙන අවසානට ගිහිල්ලා බව පෙන්වීමක් වගේ තියෙන තැනකදී ගණනේ අදාළ උත්තරේ ආපු නැති වුණාම තමයි අපි බලන්නේ ඇයි මේ ගණන වැරදුනේ කියලා. එතකොට අපි ඒ වෙනුවෙන් කැප කරපු කාලය ලොකු ප්‍රමාණයක් වෙලා තියෙනවා. එහෙනම් දයාබරදුවෙ පුතේ ගාන හදන්න කලින් මේ වැරදිව ගාන ගොඩනගාගත්තොත් සංඛ්‍යානේ වැරදිව ලියාගත්තොත් ඔබට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ගාන අවසානයේදී හැදීම සඳහා. දැන් අපි ගාන හදන්න යන්නේ. එහි කියනවා අපි දන්නවා ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය ලැබෙන්නේ දිග ගුණ කිරීම පළල මගින්. ඊළඟට ත්‍රිකෝණයේ වර්ගඵලය ලැබෙන්නේ භාගයක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස මගින්. ඒ අනුව දිග ගුණ කිරීම පළල මගින් ලැබෙන ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය ලබා ගැනීම සඳහා දිග අපි විදිහට ගත්ත 2x ධන 6 කියලා ඒ පිළිතුර ගුණ කරන්න ඕනේ s ධන 4ත් සමග දිග පළලත් එක්ක. ඒ අනුව 2x ධන 6 s ධන 4ත් එක්ක ගුණ කළා යන උත්තරේ අඩු කරන්න ඕනේ අපිට දිලා තියෙන ත්‍රිකෝණය වෙලා තියෙන්නේ ත්‍රිජිකෝණික ත්‍රිකෝණය දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ විදිහට අපි මෙතෙන්දී s ලබා ගත්තොත් S ගුණ කිරීම 2S ඍණාට කියලා ලැබෙනවා. 2S ඍණාට කියලා ලැබෙනවා. ඒ අනුව දෙකෙන් එක ගුණ කිරීම S ගුණ කිරීම 2S ඍණාට මේ උත්තරේ සමාන වෙන තැනක් අපිට දීලා තියෙනවා. කපා ඉවත් කළ පසු ඉතිරි වන කොටසේ වර්ගඵලය. ඉතින් දයාබර දුවේ පුතේ ඔබට ඔබ මේ ගාන ගොඩනගනකොට ඔබට තේරෙන්න ඕනේ ත්‍රිජිකෝණාශ්‍රයේ වර්ගඵලය හොයලා ත්‍රිකෝණයේ වර්ගඵලය හොයලා ත්‍රිජිකෝණාශ්‍රයේ වර්ගඵලයේ කපල අයින් කරපු ත්‍රිකෝණයේ වර්ගඵලය ඉවත් කරලා ගත්තාම මේ ඉතුරු වෙන්නේ ත්‍රිජිකෝණාශ්‍රයේ දැනට ඉතුරු වෙලා තියෙන කොටසේ වර්ගඵලය කියලා. ඉතින් එහෙමනම් දයාබර දුවේ පුතේ අපි ඒ සම්බන්ධය තමයි මේ ගත්තේ ත්‍රිජිකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් අඩු කරනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒක සමාන වෙන්න ඕනේ නම් 188කට. 188කට. එහෙමනම් අපි මේ සුළු කිරීම ගන්නවා. පළවෙනි කොටස 2s ධන 6 s ධන 4ත් එක්ක ගුණ කරනවා. ඒ අනුව අපිට ලැබෙනවා 2s s එක්ක ගුණ කරපුවාම 2s වර්ගය, 2s ධන 4ත් එක්ක ගුණ කරපුවාම ධන 8s, 6 s එක්ක ගුණ කරපුවාම 6s, 6 වරක් 4 උත්තරේ 24යි කියලා. ඒ වගේම භාගයේ ගුණ කිරීම s ගුණ කිරීම 2s ඍණාටේ එතෙන්දී අපිට පහසුවෙන් සුළු කරගන්න පුළුවන් අවස්ථාවක් එනවා. 2s ඍණාට කියන එකේ දෙවරක් 1යි දෙවරක් 2යි කියලා ඒ වගේම මුළු ප්‍රකාශනයේම දෙකෙන් බෙදා ගන්න පුළුවන් අපිට. ඒ අනුව s ධන s අඩු කිරීම 4 කියලා එතන උත්තරයක් ලැබෙනවා. මේ s අඩු කිරීම 4 කියන උත්තරය s එක්ක ගුණ කරන්න තියෙනවා. s එක්ක ගුණ කරලා පස්සේ අපිට ලැබෙනවා s වර්ගය අඩු කිරීම 4s කියලා. s වර්ගය අඩු කිරීම 4s කියලා. අපි මුලින් සලු කරලා දර ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය 2s ධන 8s 6s කියලා දෙන්න එකතු වුණාට පස්සේ උත්තරේ 14s වෙනවා. එකතු කිරීම 24. ඒ අනුව 2s වර්ගය ධන 14s ධන 24 අඩු කිරීම s වර්ගය අඩු කිරීම 4s. ඒ අනුව අර ඍණ ලකුණෙන් මුළු ප්‍රකාශනයේම ගුණ වීමක් සිද්ධ වෙන නිසා ඍණ x වර්ගය වෙනවා ධන 4s වෙනවා. ඒ අනුව 2s වර්ගය ධන 14s ධන 24 අඩු කිරීම x වර්ගය ධන 4s කියන ප්‍රකාශනය අපිට ලැබෙනවා සමාන වෙනවා ඒක 188 කියන උත්තරයට. දැන් අපි එහි වම්පස කොටස සුළු කරනවා මේ ආකාරයට. වම්පස කොටස සුළු කිරීම ඔබ ඔබේ පිළිතුරු පත්‍රයේ ලියා ගන්නවා නම් වඩා පහසුවෙන් එනවා උත්තරය. S වර්ගයේ ධන ඔබට සංඛ්‍යා දෙකක් එකතු කිරීමක් එනවා 14S එකතු කිරීම 4S කියලා. ඒකට උත්තරේ 18S කියලා ලැබෙනවා. ඊළඟට 24 කියන සංඛ්‍යාව සුළු වෙන්නේ නැහැ. ඒක නිසා එය තනි සංඛ්‍යාවක්. ඒ ලියනවා ධන 24 කියලා සමාන කරනවා 188කට. මේ තවදුරටත් මේ සංඛ්‍යා වමක් පස්සෙන 24 දකුණක් පස්සෙන් ගෙනෙච්චාම අපිට උත්තරේ විදිහට ලැබෙනවා S වර්ගයේ ධන 18S සමානයි 188න් 24ක් අඩු කරපුවාම උත්තරේ 164යි කියලා. මෙතනින් එහා පැත්තේ දයාබර දුවේ පුතේ ඔබට ක්‍රම දෙකක් භාවිත කරන්න පුළුවන් කියලා මම කිව්වා කලින්ම. ඔබට සූත්‍ර භාවිතය ගන්න පුළුවන් මෙතෙන්දී, නැත්තම් වර්ග පූර්ණයේ කියන ක්‍රමයේ භාවිතයට ගන්නත් පුළුවන් මෙතනින් එහාට පිළිතුර සැපයීම සඳහා. අපිට මෙතෙන්දී වර්ග පූර්ණයේ කියන ක්‍රමයේ ලේසියි වගේ පේනවා. මොකද ඒ වර්ගපදයේ සංගුණකයේ ලකුණ එකක් වෙලා තියෙනවා. එහෙනම් ලකුණ ධන එකක් තියෙන්නේ. ඒ අනුව සංඛ්‍යාව ධන එකක් නිසා අපිට පහසුයි. එසේ අපි මෙතෙන්දී වර්ග පූර්ණයේ කියන ක්‍රමයේ යොදා ගන්නවා. S වර්ගයේ ධන 18x සමානයි 164යි. වර්ග පූර්ණයේ ඔබට මතක නම් දයාබර දුවේ පුතේ මැදපදයේ සංගුණකය දෙකෙන් බෙදලා එහි වර්ගය දෙපතරම එකතු කරනවා. ඒ අනුව 18 තියෙන්නේ මැදපදයේ සංගුණකයේ. ඒ අනුව ඒක දෙකට බෙදපුවාම පිළිතුරු ලැබෙනවා 9යි කියලා. 9 වර්ගය 81යි කියලා ලැබෙනවා. ඒ අනුව 164ට 81ක් එකතු වෙනවා. ඒ අනුව අපිට ලැබෙනවා 245 කියලා. 164ට 81ක් එකතු කරපුවාම උත්තරය 245. වම්පස තියෙන S වර්ගයේ ධන 18S ධන 81 කියන ප්‍රකාශනය පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්නකොට ඔබට මතක ඇති පළවෙනි පදයේ වර්ග මූලය ඊළඟ මැද පදයේ සංගුණකයෙන් භාගේ 18 භාගය කියලා කියන්නේ 9. එහෙනම් S ධන 9 සම්පූර්ණ වර්ගය සමාන වෙනවා 245කට. මේ තවදුරටත් අපි සලු කරනකොට මේ පැත්තේ කියන්නේ සමීකරණයේ වම්පස තියෙන වර්ගයේ වච්චිරීම සඳහා දකුණු පසට වර්ග මූලය දානවා. ඒ අනුව S ධන 9 සමානයි වර්ගමූල 245. මේ ඉදිරියට අපි සලු කරනකොට S ධන 9 සමානයි 245 කියලා කියන්නේ අකිලකරණය. මේ අකිලකරණය කරණයක් ආකාරයෙන් තබා ගන්න ඕනේ සලු කිරීම වලදී. ඒ අනුව 245 කැඩෙනවා 49 වරක් පහ කියලා. 49 වර්ගමූලය ධන හෝ ඍණ 7. ධන හෝ ඍණ 7. ඒ අනුව S ධන 9 සමාන වෙනවා ධන හෝ ඍණ 7 7යි මූල 5. වර්ගමූල 5 යගේ පස්සේ අපි ආදේශ කරන්නේ ධන හෝ ඍණ 7යි මූල 5යි. ඊළඟ පියවරේදී අපි ආදේශ කරන්න ඕනේ පුතේ අර වර්ගමූල 7 ලියන පියවරේම අපි ඊළඟට ලියන්න එපා. 7 වර්ගමූල කියන්නේ 49 වර්ගමූලය 7යි කියලා ලියන පියවරේදීම ආදේශය කරන්නට යන්න එපා. ඔබ ආදේශය සඳහා වෙනම පියවරක් ලියලා ආදේශ කිරීම කරන්න. S ධන 9 සමානයි ධන හෝ ඍණ 7 ගුණ කිරීම වර්ගමූල 5 වෙනුවට අගයක් අපිට ගන්න දෙනවා 2.24 කියලා. ඔලෙවලේ භාගයේදී පුතේ මේ අගයක් ඔබට දෙනවා. ඒ දෙන අගය තමයි අපි භාවිත කරන්නේ. ඒ අනුව 2.24 කියන උත්තරේ ලැබෙනවා. ඒ අනුව S ධන 9 සමානයි ධන හෝ ඍණ 2.24 7ෙන් ගුණ කරපුවාම උත්තරයක් අපිට ලැබෙනවා 15.6යි 8යි කියලා. ඒ අනුව ධන හෝ ඍණ 15.6යි 8යි. S ධන 9 සමාන වෙනවා ධන හෝ ඍණ 15.6යි 8ට. දැන් අපි මේ ප්‍රකාශන දෙක තනි තනි ප්‍රකාශනයේ වශයෙන් අපි වෙන් කර ගන්නවා ධන අවස්ථාව සහ ඍණ අවස්ථාව වෙනවන පරිදි S ධන 9 සමානයි ධන 15.6යි 8 හෝ S ධන 9 සමාන ඍණ 15.6යි 8. අපි ඉස්සර වම්පසේ කියන්නේ ඍණ කොටස අතරලා ධන කොටස අපි ඉස්සර සුළු කරනවා. එයන්ව S ධන 9 සමානයි කියලා තිබුණේ 15.6යි 8. 9 ඉවත් කිරීම සඳහා වම්පස තියෙන 9 ඉලක්කම අඩු කිරීමක් විදියට ලියලා දකුණු පසිනුත් අපි ඒ විදියටම 9ක් අඩු කරනවා. අඩු කරාට පස්සේ අපිට උත්තරයක් ලැබෙනවා x සමානයි 6.68යි කියලා. 6.68 මේක අපිට සෙන්ටිමීටර වලින් තියන්න පුළුවන්. සෙන්ටිමීටර 6.68යි කියලා. ඊළඟට අපි ඍණ අවස්ථාව සලකපුවාම S ධන 9 සමාන වෙනවා ඍණ 15.68ට. ඒ අනුව x සමානයි තින 15.6ට අඩු කිරීම දැන් මේ පැත්තේ වම්පස තියෙන 9 ඉලක්කම දකුණු පැත්තේ ගියපුවාම ආයෙත් නැවතත් ඍණ 9ක් වෙන්නේ. ඒ අනුව අපිට උත්තරයක් ලැබෙනවා S සමාන ඍණ 24.68යි කියලා. ඍණ 24.68යි කියලා. ඉතින් දයාවර දුවේ පුතේ අපි දන්නවා සාමාන්‍යයෙන් ඍජු කෝණ ආශ්‍රේක වගේ දිග ඍණාගයක් වෙන්න බෑ. නමුත් මෙතන S 14 කියලා දීලා තියෙන නිසා අපිට වුණා ආදර්ශ කරලා බලන්න පුළුවන් මේ උත්තරේ ගැලපෙනවද කියලා. මොකද පාදයක දිග ඍණ වෙන්න බෑ කිසිම හේතුවක් නිසා. ඒ නිසා අපිට ඍණ අවස්ථාව අතහැරලා ධන අවස්ථාව විතරයි මේකේ බාර ගන්නට වෙන්නේ. ඒ අනුව තහඩුවේ පළල විදියට අපිට ලැබෙනවා S 14 කියන පිළිතුරට අපිට 6.68 S වෙනුවට ආදේශ කරපුවාම 6.10යි 10.68යි කියලා උත්තරයක් ලැබෙනවා. එහෙනම් ත්‍රිකෝණ ආශ්‍රේ දිග විදියට අපිට ලැබෙනවා පළල විදියට අපිට ලැබෙනවා සෙන්ටිමීටර් 10.68යි. ත්‍රිකෝණ ආශ්‍රේ පළල සෙන්ටිමීටර් 10.68යි. ඉතින් ඔය විදියට තමයි දයාබර දුවේ පුතේ අපි ඔයාලගේ පුනරීක්ෂණ කාර්යපත්‍රිකාංක 62 දෙවෙනි ප්‍රශ්නයට අදාළ උත්තරේ අපි සාකච්ඡා කළේ. ඔබ මෙහිදී අවධාරණය කරගත යුතු දේවල් කීපයක් තියෙනවා. අපිට දීලා තියෙනවා නම් ගාණේ කිසියම් අගයක් ආදේශ කිරීම සඳහා ඒ අගයේ ගාණේ එන්නට ඕන. ඔබට ඒ පිළිතුර ලැබිලා නැත්නම්, ඒ කියන්නේ වර්ගමූල පහ කොහේ තැනක යෙදිලා නැත්නම්, ඔබ ගාණ හදාගෙන ගියේ පිටක කොහේ තැනක දෝෂයක් තියෙනවා. ඉතින් මේ ඔබට පුංචි මග පෙන්වීමක් extent තියෙන්නේ. මේ දෝෂය નિවරදි කරගෙන මෙතෙන්ට ආපහු එන්නේ නැත්නම් ඔබට මෙතනින් එහාට ගාණ හදන්න දෙන්නේ නැහැ. අන් ඒ වගේ දෙයක් තමයි තියෙන පුතේ. ඒ වගේ අගයක් දෙන එක අපිට පහසුයි ඇත්තට. මොකද අපි සුළු කරගෙන යනකොට අපිට ලැබිච්ච පිළිතුර નિවරදි කියලා තහවුරු කරගන්නට එය හේතු පාදක වෙනවා. එහෙනම් ඒ ඔබට කතා කරේ පුතේ ඔයාලගේ ගණිතය දෙවනි පත්‍රයට අදාළව තිබුණ ඔයාලගේ දෙවනි පත්‍රයේ ඒ කොටසට අදාළව තිබුණ ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කළේ. අපි මෙතෙක් දවස් ගොඩක් දවස් අපි සාකච්ඡා කළේ ඔබේ පළවෙනි පත්‍රයට අදාළව ඉඳලා ඉස්සෙල්ලා තමයි අපිට ඒ කොටසේ අපි B කොටසේ ප්‍රශ්න අපි කතා කළේ. ඊට අමතරව තමයි දයාබර දුවේ පුතේ අපි දෙකොටසේ ප්‍රශ්න කිහිපයක් දැන් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. ඔබට මම හිතන උදව්වක් මේ ආධාරයෙන් ලැබෙනවා දෙවෙනි කොටසට අදාළ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියලා. දැන් අපි සූදානම් වෙන්නේ පුතේ පොලිෂන කාර්යපත්‍රිකාංක 63 දිහාවට හැරෙන්න. පොලිෂන කාර්යපත්‍රිකාංක 63 සම්පූර්ණයෙන්ම ඔබෙන් ඔබට ගොනු වෙලා තියෙන්නේ ඔබගේ එක් තේමාවක් ඉලක්ක කරගෙන පමණයි. ඒ කියන්නේ ගණිතයේ ජ්‍යාමිතිය කියන තේමාව ඉලක්ක කරගත්තේ පාඩම. ඒ ජ්‍යාමිතිය කියන කොටසනොත් ඔබට ත්‍රිකෝණාංග සාමය කියන කොටස පමණයි මේකදී විශේෂ කරලා තියෙන්නේ. ඔබට රූප තරහන්තික තිබෙනවා අපි මේ සෞව්‍ය මාධ්‍ය පමණයි ඔබට භාවිත කරන්න. ඒක නිසා ඔබේ දීලා තියෙන ප්‍රොඩක්ෂන් කාර්යපත්‍රිකා පොත අත ළඟ තියාගෙන මේ දේවල් ශ්‍රවණය කරන්න නැත්නම් ඔබට ඔබේ මේ මං කියන දත්ත ඔබට පැහැදිලිව ශ්‍රවණය වෙන්නේ නැතුවේ හිතේ චිත්‍රය ගොඩනැගෙන්නේ නැති වෙයි. අපි පළවෙනි ගාන දියාවට ඇරෙන්නේ ප්‍රොඩක්ෂන් කාර්යපත්‍රිකාංක 63 පළවෙනි ගාන. ඒ කියනවා ABD ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය පාකෝපා අවස්ථාවේ අර්ථයේ අංග සම්වීම සඳහා සමාන විය යුතු කෝණ යුගලය නම් කරන්න. ඉතින් දයාබර දුවේ පුතේ මේ කියනකොට අපිට මේ ගාන මතක් වෙනකොට අපිට මූලික දේවල් ටික මතක් කරගන්න අවශ්‍යයි. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවයි කියලා කියන්නේ මොකද්ද කියලා. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවයි කියලා කියන්නේ ත්‍රිකෝණ දෙකක් හැඩයෙන් සහ ප්‍රමාණයෙන් කියන දෙකෙන්ම සමාන වෙනවා නම් අපි ඒවට කියන අංග සමරූපයි කියලා. ත්‍රිකෝණ දෙකක් ලෝකයේ අංග සම වෙන්න පවතින්න පුළුවන් අවස්ථා හතරක් ගැන සඳහන් වෙනවා. ඔබට මේ එක් එක් අවස්ථාව පැහැදිලි කළොත් පළවෙනි අවස්ථාව කියන්නේ පාකෝපා අවස්ථාව කියලා. පාකෝපා අවස්ථාව විස්තර කළොත් එහෙම ඔබට ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය ඔන්න විශේෂ අවස්ථාවක් කිව්වා. ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වෙනවා නම් මේ ත්‍රිකෝණ යුගලය අංග සම වෙනවා පාද කෝණ පාද අවස්ථාව යටතේ. පාද කෝණ පාද අවස්ථාව යටතේ. ඊළඟට පුතේ දෙවනි අවස්ථාව. දෙවනි අවස්ථාවේදී කියන්නේ කෝණ කෝණ පාද ගැන. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන වේ නම්. කෝණ දෙකක් සහ පාදයකට නෙමෙයි කියන්නේ කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන වේ නම් එම ත්‍රිකෝණ යුගලය කෝණ කෝණ පාද අවස්ථාව යටතේ අංග සම වේ. තුන්වැනි අවස්ථාව. ඒක හරි පහසුයි. ඒ ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට දිගින් සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ යුගලයක් පාද 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 අවස්ථාව යටතේ අංග සම වෙනවා. හතරවෙනි අවස්ථාව කර්ණපාද අවස්ථාව. ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙකක් සම්බන්ධ වෙන කර්ණය පිළිබඳ කතා වෙන්නේ. එහෙනම් ත්‍රිකෝණයේ ත්‍රිකෝණයේ ගොලයක කර්ණය සහ තවත් ඕනෑම පාදයක් තවත් ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණය සහ ඕනෑම පාදයකට සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ යුගලය කර්ණපාද අවස්ථාවට අංග සම වෙනවා. ඔයාලගේ පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ අපෙන් අහන්නේ අංග සම වීම සඳහා සමාන විය යුතු කෝණ යුගලය නම් කරන්න. අපිට අවස්ථාවක් දෙනවා පාකෝපා කියලා. පාකෝපා කියලා කියනකොට පාද දෙකයි අන්තර්ගත කෝණයයි කියලා මම මුලින් සටහන් කරන්න පුතේ වලට. එහෙමනම් මෙහි පාද දෙකක් තියෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණ යුගලයේ AB පාදයට AC පාදය සමානයි. AD පාදය ත්‍රිකෝණ දෙකටම පොදු පාදය වෙනවා. ඒ අනුව අපිට කෝණයක අවශ්‍යතාවය තියෙන්නේ මේ කෝණය වෙන්න ඕනේ BAD කෝණය හා DAC කෝණය. BAD කෝණය හා DAC කෝණය. අපිට මේ කෝණ දෙකේ නම් කිරීමේ අවස්ථාවවලදී අපට පුළුවන් ඕන නම් DAB කෝණය හා CAD කෝණය කියලා කියන්න පුළුවන්. ඒ වැරද්දක් නැහැ. නමුත් ඒ අකුර අනිවාර්යෙන් මතට එන්න ඕනේ. කෝණය සටහන් වෙලා තියෙන්න ඕනේ. එහෙම තිබුණ නැත්නම් ඔබේ ගානේ අඩුපාඩුවක් තියෙනවා. ඔය ආකාර තමයි පුතේ ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා වෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ දිහාට අපි හැරෙන්නේ. දෙවෙනි ප්‍රශ්නයත් එවැනිම රූපත්‍රාහන් කීපයක් තියෙන්නේ. ඉහත ත්‍රිකෝණ අතරින් අංග සම ත්‍රිකෝණ යුගලයක් නම් කර එය අංග සමන අවස්ථාව සඳහන් කරන්න. ඔබට පේනවා ත්‍රිකෝණ තුනක් තියෙනවා. A ත්‍රිකෝණය, B ත්‍රිකෝණය, C ත්‍රිකෝණය කියලා. මේ ත්‍රිකෝණ තුනේ අපිට සටහන් කරලා තියෙනවා සමාන වෙලා තියෙන අවස්ථා කීපයක් තියෙනවා. B කෝණය සමාන වෙලා තියෙනවා. තවත් තැනක ඒ B කෝණ සමාන කෝණයක් අනිත් ත්‍රිකෝණ දෙකේ තියෙනවා. නමුත් අපි බලන්න ඕනේ මෙතනදී අපෙන් අහන්නේ අංග සමද අංග සම අවස්ථාවක. මෙහි තියෙන්නේ කෝණ දෙකයි පාදය. කෝණ දෙකයි පාදයයි තියෙන්නේ. එහෙනම් කෝණ දෙකයි පාදයයි නම් තියෙන්නේ කෝණ දෙකට අපි බලන්න ඕනේ අනුරූප පාදය තියෙනවා. අනුරූප පාදය හොයාගන්න පුතේ දැන් පළවෙනි ත්‍රිකෝණයක අත්තහම C කෝණය තමයි සටහන් කරලා තියෙන්නේ. කියලි දෙකක් ගහලා තියෙන කෝණය. එයාගේ ඉස්සරහින් තියෙන පාදය තමයි කියන්නේ සමානයි කියලා දාලා තියෙන්නේ. එන අපි ඊළඟ එකේ බලන්න ඕනේ ඉරිකෑලි දෙකක් ගහපු කෝණයට ඉස්සරහින් තියෙන පාදයට සමාන වෙලා තියෙන කියලා. දෙවෙනි කෝණේ යනකොට අපිට පේනවා ඉරිකෑලි දෙකක් ගහපු කෝණයට ඉස්සරහින් තියෙන පාදේ නෙමෙයි සටහන් කරලා තියෙන්නේ තනි ඉරිකෑල්ලක් ගහපු කෝණයට ඉස්සරහින් තියෙන පාදේ. එහෙනම් මේ අවස්ථාව ඒ ත්‍රිකෝණය ගන්න බෑ. එහෙනම් අපි SYZ ත්‍රිකෝණයට යනවා. SYZ ත්‍රිකෝණයේදී අපිට පේනවා ඉරිකෑලි දෙකක් ගහපු කෝණයට ඉස්සරහින් තියෙන පාදය තමයි සමාන වෙලා තියෙන්නේ. එහෙනම් අංග සමන ත්‍රිකෝණ යුගලය වෙන්නේ A හා C. අංග සමන අවස්ථාව කෝණ පාද. කෝණ පාද. දැන් අපි හරින්න පුතේ ප්‍රශ්නාංක 3 දිහාවට. ප්‍රශ්නාංක 3 කියනවා රූපයේ දැක්වෙන අංග සම ත්‍රිකෝණ යුගලයක් නම් කර එම ත්‍රිකෝණයේ අංග සමන අවස්ථාව සඳහන් කරන්න. ත්‍රිකෝණ යුගලය නම් කරන්න ඕනේ අංග සමන අවස්ථාව ලියන්න ඕනේ. අපිට පේනවා මේකේ ත්‍රිකෝණ කීපයක්ම තියෙනවා. ත්‍රිකෝණවලදී අපි විශාල ත්‍රිකෝණය ගත්තොත් විශාල ත්‍රිකෝණයේ චූටි ගැටලුවක් තියෙනවා. අපිට සමාන වන අනිත් අංග හොයා ගැනීම අපහසුයක් වෙනවා. කෝණ පාද දෙකක් තියෙනවා. නමුත් කෝණයක් හොයා ගන්න බැහැ. මේ දීලා තියෙන දත්තවලට අනුකූලව. ඒ අනුව අන්තර්ගත කෝණය නොවන නිසා අපිට පාකෝපාවස්ථාවට ගන්න බැහැ මේ අවස්ථාව. ඒ නිසා අපිට යොමු වෙන්න වෙන්නේ AEC ත්‍රිකෝණයේ BED ත්‍රිකෝණය කියන ත්‍රිකෝණ දෙක දිහාට. ඒ කියන්නේ AEC ත්‍රිකෝණයයි BED කියන ත්‍රිකෝණය කියන ත්‍රිකෝණ දෙක දිහාවටයි යොමු වෙන්න සිද්ධ වෙන්නේ. ඒ ත්‍රිකෝණ දෙක සලකපුවාම ඒ ත්‍රිකෝණ දෙකේ අපිට පේනවා AC පාදයට BD පාදය සමානයි ගානේ දීලා තියෙනවා. ඊට අමතරව අපිට ගන්න පුළුවන් AEC කෝණය සමානයි BED කෝණය ප්‍රතිමුඛ කෝණ කියලා. ඔබ එහෙම ගන්නේ නැත්නම් ඉතුරු වෙලා තියෙන කෝණ දෙක අපිට ගන්න පුළුවන් ඒකාන්තර කෝණ වලින් රේඛා දෙක සමාන්තරයි කියලා සරහන් කරලා තියෙන අවස්ථාවදී අපි දන්නවා ඒකාන්තර කෝණ අනිවාර්යෙන් සමාන වෙන්නට ඕනේ. එහෙමනම් ACE කෝණය සමානයි EBD කෝණය කියලා ගන්න පුළුවන්. ඊළඟ අනිත් කෝණය ඔබ සරහන් කරොත් එහෙම CAE කෝණය සමානයි EDB කෝණය කියලා ගන්න පුළුවන්. ඔබට කැමති කෝණ දෙකක් මෙහි තෝරගැනීමේ නිදහසක් තියෙනවා. කොහොම වුණත් කෝණ දෙකකුයි ඊළාට විශේෂ වෙන්න ඕනේ අනුරූප පාදයේ කියන එක. එවනම් කෝණ දෙකක් සහ පාදයක් සමාන වෙච්ච ත්‍රිකෝණයක් අපිට හම්බුණා. ඒකට අනුරූපව තියෙන අනිත් ත්‍රිකෝණය තමයි BED කියන ත්‍රිකෝණය. එහෙනම් AEC සහ BED කියන ත්‍රිකෝණය යුගලය තමයි මේදී අංග සමන් ත්‍රිකෝණය යුගලය වෙන්නේ. එතකොට අංග සමන අවස්ථාව වෙන්නේ කෝණ පාද. කෝණ පාද කියන අවස්ථාව තමයි අපි එතෙන්දි ගන්න. එහෙනම් පුතේ අපි සූදානම් වෙන්නේ ඔබේ ප්‍රශ්න අංක 4 දිහාවට හැරෙන්න. එහි දත්ත කීපයක් තියෙනවා. ජාමිතිය ගානකදී අනිවාර්යෙන් ඔබ ප්‍රශ්නේ කියවනවා සමගම ඊට අදාළ දත්ත ඒ රූපේ සරහන් කරගත යුතුයි. දත්ත සරහන් නොකරගෙන ඔබ ගියපුවාම ඔබට ගානේ අනිත් දේවල් වලට අපහසුයි. ගාන කියනවා රූපේ AB ලම්බ වේ SY. ලම්බ වේ කියනකොටම අපිට ඔය S අකුර තියෙන තැන, ඒ කියන්නේ AXY කෝණය සහ BXY කියන කෝණ දෙකට අංශක 90 බැදී යදන්ට පුළුවන්. ඒ කියන්නේ කෝණ දෙක සමානයි කියලා දීලා තියෙන නිසා. ඊළඟට AY සමානයි BY. AY සමානයි BY කියනකොට AXY ත්‍රිකෝණයයි BXY කියන ත්‍රිකෝණය දෙක සලකපුවා මේ ත්‍රිකෝණ දෙකේම කර්ණයන් දෙක තමයි සමානයි කියලා දීලා තියෙන්නේ. ඒ අනුව අංග සමන අංග සම ත්‍රිකෝණ යුගලයක් නම් කර අංග සමන අවස්ථාව නම් කර. දැන් ත්‍රිකෝණ දෙක පැහැදිලි. AXY ත්‍රිකෝණයයි BXY කියන ත්‍රිකෝණයයි දෙක. ඒ ත්‍රිකෝණ දෙකේ AXY කෝණයට BXY කෝණය සමානයි අංශක 90 බැගින් වෙනවා. ත්‍රිකෝණ දෙක ඊට අමතරව කර්ණයන් දෙක සමානයි කියලා දීලා තියෙනවා. ඊට අමතරව මේ ත්‍රිකෝණ දෙකම SY කියන පාදයේ පොදුයි. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සමන අවස්ථාව වෙන්නේ කර්ණ පාද අවස්ථාව. අංග සම වෙන්නේ කර්ණ පාද අවස්ථාව. ත්‍රිකෝණයේ ත්‍රිකෝණයේ කර්ණ දෙක සමානයි බද පාදයක් සමාන වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධය මතින් ඊළඟ ගාන පුතේ ඒ වර්ගයේම ගාන ඒ පස්වෙනි ගාන විදිහටයි ලැබෙන්නේ. නමුත් ඒක තරමක් අර කලින් කතා කරපු එකට වඩා චුට්ටක් වෙනස් තාලේ ගාන. අපි බලමු කොහොමද ඒ ගාන හදන්නේ කියලා. ඒ ගාන අපි එකපාරක් කියවමු. ගානේ තියෙන දේවල් එක්ක මෙන්න මේ විදිහට තියෙන්නේ. රූපේ AB සමානයි ACද BAC කෝණ සමච්චයේ දෙකේ ADද වේ. මේ අංග සම ත්‍රිකෝණ යුගලයක් නම් කර ඒ අංග සමන අවස්ථාව සනාන් කර. ඔබට පේනවා ABC කියලා විශාල ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ ඒ කෝණයේ සමච්චය දෙක තමයි ඇවිල්ලා තියෙන D දක්වා. ඒක සමච්චය දෙක කියනොත් අපි දන්නවා එහෙනම් BAD කෝණයට සමාන වෙන්න ඕනේ DAC කෝණය. BAD කෝණයට සමාන වෙන්න ඕනේ DAC කෝණය. ඒ වගේම පොදු පාදයක් තියෙනවා. ඊට අමතරව ගාන දීලා තියෙනවා AB සමානයි AC කියලා. ඉතින් දැන් අපිට දුවේ පුතේ මෙතෙන්දී අපිට අයි කියන්න අවශ්‍ය නැහැ. ABD ත්‍රිකෝණය හා ABC ත්‍රිකෝණ වල මේ ත්‍රිකෝණ දෙක සලකපුවාම මේ ත්‍රිකෝණ දෙකේ AB පාදයට සමාන වෙනවා AC පාදය. ඊළඟට AD පාදයට සමාන වෙනවා AD පාදයේ ත්‍රිකෝණ දෙකම පොදු පාදය. ඊළඟට කෝණ සමච්ඡේදකයේ හේතුවෙන් BAD කෝණය සමාන වෙනවා DAC කෝණයට. ඒ අනුව එතන තියෙන කෝණ දෙක සමානයි. ඒ අනුව කෝණ දෙක පාද දෙකක් සහ මැදි වෙච්ච කෝණය අන්තර්ගත කෝණය කියලා අපි ඒකට කියනවා. අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වෙලා තියෙනවා. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සමන අවස්ථාව වෙන්නේ පා කෝ පා අවස්ථාව යටතේ. පා කෝ පා අවස්ථාව යටතේ පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. පාද දෙකක් සහ කෝණයක් කිව්වොත් ඕනෑම තැනක කෝණය තියෙන්න පුළුවන්. මේකනේ කියන්නේ පාද දෙකක් සමගින් අන්තර්ගත කෝණය වෙන්න ඕනේ. අන්තර්ගත කෝණය නොවුනොත් ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ නැහැ. එය ඔබ තරයේ මතක තියාගන්න ඕනේ. ගොඩක් දරුවෝ ඍජු කෝණයක් දැක්ක ගමන් ඒ අවස්ථාව අනිවාර්යයෙන් කර්ණපාද අවස්ථාවට දාන්නේ. එහෙම ගන්නත් බෑ. ඍජු කෝණී ත්‍රිකෝණයේ ගොලයක් වෙනකොට අනිවාර්යයෙන් එහි කර්ණයන් දෙක සමානද කියලා බලන්න. කර්ණ දෙක සමාන නැත්නම් අපිට කර්ණපාද අවස්ථාවට යන්න බෑ. එහෙම සමාන වෙලා තියෙනව නම් පමණයි අපිට කර්ණපාද අවස්ථාවට ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට දුවේ පුතේ ඔබ මෙවුවා තරයේ මතක තියාගන්න ඕනේ. 2021 අවසාන වෙලා අපි දැන් අපි දන්නා විදිහට 2022 වර්ෂයේදී ඔබට විභාගයට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා දැනුවත් කිරීම තියෙන්නේ. ඒ අනුව 2022 අවුරුද්දේ 2021 දාල විභාගයට ඔබ මුහුණ දෙනකොට මේ දේවල් මතක තියාගන්න. ජාමිතිය ගානකදී මේ ගණන් ගොඩක් කලාවට ඔයාල පේපර් එකේම හදාන්න වෙන්නේ. පේපර් එකේම අදාළ දත්ත ලකුණු කරන්න ලකුණු කරමින් අදාළ ගානට උත්තරේ හොයාගෙන යන්න. අපි යනවා පුතේ 6 වෙනි ගාන තියෙන්නේ දී ඇති රූපයේ AB සමානයි CD සහ ABC කෝණය සමානයි DCB කෝණය වේ. ABC හා DCB ත්‍රිකෝණ දෙක අංග සමවන අවස්ථාව සඳහන් කරයි. ඔබට පේනවා පුතේ යම් රූප තරහණක් දක්වලා තියෙනවා. ඒකේ තියෙනවා ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඊළඟ BDC කියලා තව ත්‍රිකෝණයක් තියෙනවා. ගානේ කියනවා AB වලට CD සමානයි කියලා. ඒක ගානේ ලකුණු කරලා තියෙනවා. ඊළඟ ABC සමානයි BCD කියනකොට මේ අවස්ථාව ලකුණු කරලා නැහැ ගන්න. එතකොට ඔබ මේ කොටස් දෙක ලකුණු කරගන්න ඕනේ ABC කෝණයට BCD කෝණය සමානයි කියලා ලකුණු කරගත්තාට පස්සේ අපිට තව ඉතුරු වෙනවා ඒක පාදයක් මේකේ. ඒ කියන්නේ ත්‍රිකෝණයක පාදයක් තියෙනවා කෝණයක් තියෙනවා. එහෙනම් තව පාදයක් නෙන්න ඕනේ. එහෙමනම් නැත්තම් කෝණයක් වෙන්න ඕනේ. එතකොට මේක අපිට කෝණ සමානයි කියලා ගන්න බෑ. අපි දන්නේ නැහැ මේක දීලා නැහැ කෝණ සමානයි කියලා. ඒකත් සමාන්තරයි කියලා දීලත් නැහැ. ඒක නිසා කෝණ සමානයි කියලා අපිට ගන්න බෑ. එහෙනම් අපිට ගන්න තියෙන පහසු සරල අවස්ථාව තමයි පාදයක්. එහෙනම් පාදයක් අපි බලනවා මේ ත්‍රිකෝණ දෙකේම කොහෙද පාදයක් තියෙන්නේ කියලා. එතකොට අපිට තේරෙනවා BC කියන පාදයේ ත්‍රිකෝණ දෙකටම පුදු පාදය වන බව. ඒ අනුව AB සමානයි DC ට, BC සමානයි BC ට පුදු පාදය වෙනවා එකේ. ඊළඟට ABC කෝණය සමානයි BCD කෝණය කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ දත්තය. ඒක නිසා ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අංග සමන අවස්ථාව වෙන්නේ පාද කෝණ පාද. පාද කෝණ පාද. දරුවේ භාගයට ලියනකොට අලුත් අවස්ථා හැමත් හදනවා. අලුත් අවස්ථා හැම හදනවා. එතකොට පාකෝපා අවස්ථාව කියනවා මිසක් ඒකට වෙනත් නම් භාවිතා කරන්න බෑ. ඒක නිසා ඔබ මේ අවස්ථාව ලියනකොට ඔය පිළිවෙලටම ලියන්න ඕනේ කියන එක මතක තියාගන්න ඕනේ. මෑපර දුවෙත්තේ ඔය අපි කතා කරේ ප්‍රශ්නාංක 6. දැන් අපි යනවා ප්‍රශ්නාංක 7 දිහාවට. ප්‍රශ්නාංක 7 උත්තරේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. මෙම රූපයේදී ඇති අංග සම ත්‍රිකෝණ යුගලයක් නම් කරන්න අංග සමන අවස්ථාව සඳහන් කරන්න. අංග සම ත්‍රිකෝණ යුගලයක් නම් කරන්න අංග සමන අවස්ථාව නම් කරන්න. එතකොට දයාබර දුවේ පුතේ ඔබට උඩින් ආපු 3 වෙනි ප්‍රශ්නේ සහ මේ ආපු 7 වෙනි ප්‍රශ්නේ එක හා සමාන ප්‍රශ්න දෙකක්. නමුත් අපිට 3 වෙනි ප්‍රශ්නේ තිබුණේ AC සමාන්තරයි BD කියලා තිබුණානේ. එහෙනම් මේකේ QP සමාන්තරයි RS කියලා දෙන්න ඕනේ. නමුත් එහෙම ගාන දීලා නැහැ. නමුත් අපිට පේනවා ඒ කියන්නේ QP රේඛාවට RS රේඛාව සමාන්තරයි කියන්නේ අවශ්‍ය කරන දත්ත ගාන තියෙනවා. ඔබ ඒක දුටුවත් දන්නේ නැහැ. ඒ තියෙන්නේ කෝණ දෙකක් සමානයි කියලා දීලා තියෙනවා. ඒ කෝණ දෙක සමානයි කියලා දීලා තියෙන්නේ QPR කෝණයයි ඊළඟට PRS කියන කෝණයයි දෙක සමානයි කියලා දීලා තියෙනවා. නමුත් පුතේ ওই කෝණ දෙක ඒකාන්තර කෝණ වෙනවා. රේඛා දෙක සමාන්තරයි නම් ඒකාන්තර කෝණ සමාන වෙන්න ඕනේ. එතෙ මේ අනිත් පැත්තට ලදා ගන්න පුළුවන් අපිට. ඒ අනුව රේඛා දෙක සමාන්තර නම් මේ කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් කෝණ දෙක සමාන නිසා රේඛා දෙක සමාන්තර වෙනවා. එහෙනම් සමාන්තරයි කියන සම්බන්ධය අරගෙන ඕනනම් අපිට කියන්න පුළුවන් PQS කෝණය සමානයි අපිට මැද්දේ අකුරක් මේකේ දාගන්න වෙනවා. ඒ කියන්නේ අපි ගන්න ත්‍රිකෝණ යුගලය වෙන්නේ මේකේ ඔය රේඛා දෙක කියන්නේ PR රේඛාවයි QS රේඛාවයි දෙක ඡේදය වන ස්ථානය අකුරක් නැතුව අපිට මේ අංග සමන ත්‍රිකෝණ යුගලය ගැන කියන්න අපහසුයි. ඒක නිසා අපි උතන T කියලා අකුරක් දාමු. T කියලා අකුරක් දැම්මට පස්සේ අපිට එනවා QPT කෝණය සමානයි ඊළඟට TRS කියන කෝණය. ගාන දීලා තියෙනවා දත්තය. ඊළඟට QP සමානයි RS. ඒකත් ගාන දීලා තියෙනවා දත්තය. ඊළඟ ඔබට මේකේ පුළුවන් ඕනනම් ඔය ප්‍රතිමුඛ කෝණය ගලේ ගන්න. එතකොට QTP කෝණයයි RTS කියන කෝණයයි දෙක ගන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණවලින්. එහෙම ගත්තත් ඔබට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ යොදා ගන්න පුළුවන් PQT කෝණයයි TSR කියන කෝණය දෙක ඒකාන්තර කෝණ වෙනවා. මොකද රේඛා දෙක සමාන්තර නිසා ඒකාන්තර කෝණ සමාන වෙනවා. කොහොම වුණත් ඔබට ඒ කැමති අවස්ථාවක් යොදාගෙන අංග සම කිරීමේ හැකියාව තියෙනවා. යොදා ගන්න කෝණයට අනුව ඒ අනුව අංග සමන අවස්ථාව වෙන්නේ පා කෝකෝ පා අවස්ථාව. කෝණ දෙකක් සහ අනුරූපාදය තවත් ත්‍රිකෝණේ කෝණ දෙකක් සහ අනුරූපාදයට සමාන වෙලා තියෙනවා. ඒ අනුව අංග සම වෙන්නේ කෝණ පාද අවස්ථාව යරතේ. ඒ අවස්ථාව ස්ථාන කරලා තියෙනවා නම් ඔබේ පිළිතුර නිවැරදි. 8 වෙනි ප්‍රශ්නාංකය. 8 වෙනි ප්‍රශ්නාංකය ඔබට මම හිතන හුරු පුරුදු ගාණක්. නමුත් මේ ප්‍රශ්නාංකයේ චුට්ටක් වෙනස් වුණා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. ප්‍රශ්නය අහනවා කෝකෝපා අවස්ථාවත්තේ අංග සමන් ත්‍රිකෝණ යුගල තෝරන්න. ඒ යුගල තෝරන්න කියලා දීලා තියෙනවා. ඒකට ගොඩක් තෝරන්න වෙනවා. අංග සම නොවන ත්‍රිකෝණ යුගල තෝරන්න කිව්වනම් ඊට වඩා හොඳයි. කමක් නැහැ. අපි බලමු ගාන දීලා තියෙන තොරතුරු වලට අදාළව අංග සම වෙනවද නැද්ද කියලා. පළවෙනි ඒකේ තියෙන ත්‍රිකෝණ යුගලට යනකොට S අකුර තියෙනවා, Y අකුර තියෙනවා. S අකුර තියෙනවා, Y අකුර තියෙනවා. Y අකුර ඉස්සරහා කෝණය පාදයේ සටහන් වෙලා තියෙන්නේ. අනිත් ත්‍රිකෝණයත් Y අකුරට ඉස්සරහා තියෙන පාදයේ සටහන් වෙලා තියෙන්නේ. එහෙනම් කෝණ දෙකයි අනුරූප පාදයයි, කෝණ දෙකයි අනුරූප පාදයයි. කෝණ පාද අවස්ථාවට අංග සම වෙනවා. එහෙනම් ඒ ත්‍රිකෝණය වල අංග සම වේ. අංග සම වනේ වල තෝරන්න කියලා කිව්වේ. එහෙනම් A අකුර වන්න ගන්න පුළුවන්. ඊළඟ B අකුර යට තියෙන ත්‍රිකෝණය වල S අකුර කොයි Y අකුර කොයි තියෙනවා? අනිත් ත්‍රිකෝණයේ තියෙන S අකුරයි Y අකුරයි, Y අකුරට ඉස්සරහින් තියෙන පාදය අනිත් ත්‍රිකෝණයේ Y අකුරට ඉස්සරහින් තියෙන පාදය තමයි සමාන වෙලා තියෙන්නේ. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සමන අවස්ථාවේ ඒ කෝණ පාද අවස්ථා. ඊළඟ අවස්ථාව. එතෙන්දී අපිට පේනවා SY කියලා කෝණ දෙක සරහන් වෙලා තියෙනවා. කෝණ දෙක ඒකට සමානයි ත්‍රිකෝණ යුගලයේම. ඊට අමතරව තව පාදයක් ඔබට සරහන් වෙලා තියෙනවා. පේනවා කෝණ දෙකටම මැදි වෙච්ච පාදය. කෝණ දෙක සිරස වශයෙන් පවතින පාදය තමයි තෝරගෙන තියෙන්නේ. ඒකෝඩේ ත්‍රිකෝණ දෙකේම එම පාදයේම තියෙන, ඒ කියන්නේ ලකුණු නොකරපු කෝණට ඉස්සරහින් තියෙන පාදය. ඒ කියන්නේ අකුරක් දීලා නැති කෝණට ඉස්සරහින් තියෙන පාදය. ඒකට අනුරූප පාදය වෙලා තියෙනවා. ඒ ත්‍රිකෝණයේ ගොලයක් අංග සම වෙනවා කෝණ පාද අවස්ථාව යටතේ. එහෙනම් අපි හතරවෙනි අවස්ථාවට යනවා. ඒ කියන්නේ D කියන අවස්ථාවට. D කියන අවස්ථාවේ තියෙන්නේ එක ත්‍රිකෝණයක තියෙනවා S අකුරට ඉස්සරහින් තියෙන පාදය, අනිත් එකේ තියෙන්නේ මොකවත් ලකුණු නොකරපු කෝණට ඉස්සරහින් තියෙන පාදය. එහෙනම් අංග සම නොවෙන්නේ D කියන අවස්ථාව. ඒකයි මම අර ඔබට උණින් කිව්වේ කෝකෝපා අවස්ථාවේදී අංග සම නොවන ත්‍රිකෝණය වල තෝරන්න කිව්වනම් වඩා හොඳයි කියලා. ඒකට මේකේ අංග සම නොවන ත්‍රිකෝණය වල වෙන්නේ D එක. ඔබෙන් අහලා තිබුණ ප්‍රශ්නය වුණේ අංග සම වන ත්‍රිකෝණය වල තෝරන්න කියලා. ඊට අදාළ පිළිතුරු වෙන්නේ A B C කියන ත්‍රිකෝණ යුගල. A B C කියන ත්‍රිකෝණය වල තමයි ඔබට අංග සම වන ත්‍රිකෝණය වල ගණිතයට වැටෙන්නේ. එතකොට ඔබ ප්‍රශ්නෙට අහලා තියෙන ආකාරයට ප්‍රශ්නෙට දාල පිළිතුරු ලබා දෙන්න ඕනේ. නැත්නම් ඔබේ ලකුණු ලැබීමේ ප්‍රමාදයක් අඩුවක් සිද්ධ වෙනවා. ඊළඟ 9 වෙනි ප්‍රශ්නය. රූපේ දැක්වෙන ABC ත්‍රිකෝණය හා PQ R ත්‍රිකෝණ අංග සම වේ. PR පාදයේ දිග සොයන්න කියලා අපිට දීලා තියෙනවා. PR පාදයේ දිග හොයනකොට අපිට මේ ත්‍රිකෝණයේ ඉතිරි කෝණය අගය හොයා ගන්නට වෙනවා. දයාබදුවේ පුතේ එක කෝණයක් 40යි අනිත් කෝණය 100යි. එහෙනම් C කෝණයට ඉතුරු වෙන්නේ තවත් අංශක 40ක්. පමණ ඊළඟට අනිත් ත්‍රිකෝණය ගත්තාම PQR කියන ත්‍රිකෝණයේ CI 40යි කියලා දෙනකොට R කෝණයේ අංශක 40යි. ඒක අපිට පේනවා අංශක 40 කෝණ දෙකකුත් CA කෝණයකුත් තියෙන. එහෙනම් මේක සමද්විපාද ත්‍රිකෝණය. එහෙනම් අංශක 40 කෝණට ඉස්සරහින් තියෙන පාදයේ අගය සෙන්ටිමීටර 7යි නම් අපිට PR පාදයේ අගය තා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් අංශක 40 කෝණයකට ඉස්සරහින් තියෙන පාදයක් වෙන්නේ එහෙනම් එයත් සෙන්ටිමීටර 7ක් වෙනවා. සෙන්ටිමීටර 7යි. ඊළඟ දයාබර දෙවිතේ 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ ඔයාලගේ ප්‍රොජෙක්ෂන් කාර්යපත්‍රිකා පොතේ කාර්යපත්‍රිකා 63ට අදාළ අවසාන ප්‍රශ්නය. පාද දී ඇති ත්‍රිකෝණ අතුරෙන් අංග සමන් ත්‍රිකෝණ යුගලයක් තෝරා ලියන්න. අංග සමන් ත්‍රිකෝණ යුගලයක් තෝරා ලියන්න. එක් කෝණයක් 60යි කියලා තියෙනවා, අනිත් එක 50යි කියලා තියෙනවා. එයාට මැදි වෙච්ච පාදය තමයි අරගෙන තියෙන්නේ. අනිත් ත්‍රිකෝණය යනවා PQR කියන ත්‍රිකෝණයට 60 කෝණයක් තියෙනවා, 50 කෝණයක් තියෙනවා. ඒක කෝණ දෙක හරි. නමුත් පාදේ අරගෙන තියෙන 60 කෝණට ඉස්සරහා තියෙන පාදේ. ඒතර කලින් එකේ තියෙන පාදේ නෙමෙයි මේකේ තියෙන්නේ. එහෙනම් ඒ අවස්ථාවේ ගන්න බෑ. ඊළඟ අවස්ථාවට අපි යනවා. SYZ ත්‍රිකෝණයට. SYZ ත්‍රිකෝණයට ගියපුවාම 60 කෝණයක් තියෙනවා, ආයෙ තියෙන 70 කෝණයක් තියෙනවා. 60 කෝණයක් තියෙනවා, 70 කෝණයක් තියෙනවා. 60 කෝණට ඉස්සරහා තියෙන පාදේ තමයි සමාන වෙලා තියෙන්නේ. ඉන්දාවල දුවේපතේ අපි දන්නවා 60යි 50යි එකතු කරපුවාම අංශක 110 ඉතුරු කෝණය වෙන්න ඕනේ අංශක 70. එහෙනම් 70 කෝණයක් තමයි ඇන්ටික සරහන් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් දයාබර දුවේපතේ ඔබේ නිවැරදි උත්තරේ වෙන්න ඕනේ අංග සම වන ත්‍රිකෝණ යුගලය PQR ත්‍රිකෝණයයි SYZ ත්‍රිකෝණයයි. මේ ත්‍රිකෝණ දෙක අංග සමන අවස්ථාව අපෙන් අහලා නැහැ. අංග සමන අවස්ථාව ඇහුවනම් කෝණ පාද කියලා අපිට කියන්න පුළුවන්. මේකේ අවස්ථාව අහලා නැති නිසා අපි මේ අවස්ථාව කියන්නේ යන්නේ නැහැ. කෝණ පාද අවස්ථාව කියලා කියන්නේ එක පාදයක් විතරයි මේක සමාන වෙලා තියෙන්නේ. ඒ නිසා කෝණ පාද අවස්ථාව වැටෙටි කොණ්ඩේ කාංග සම වෙනවා කියන එක විතරයි අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. ඉතින් දයාබර ද්වීපයේ අපි අද දවසේ වලත් එක්ක මේ කාලය තුලදී හවස 7:00 මාරට වලත් එක්ක එකතු වෙලා අපි අද දවසේ සාකච්ඡා කළේ ගණිතයේ දෙක පත්‍රයට අදාළව ප්‍රශ්න දෙකක් අපි වලත් එක්ක සාකච්ඡා කළා. ඒ වගේම ගණිතයේ එක පත්‍රයට අදාළව ජ්‍යාමිතිය කියන පාඩම ඉලක්ක කරගෙන තේමාව ඉලක්ක කරගෙන එහි එන ත්‍රිකෝණාංග සාමය කියන මූලික කොටස අරගෙන ජ්‍යාමිතියට යන්න ත්‍රිකෝණාංග සාමය තියෙන්නට ඕනේ. ඒ ත්‍රිකෝණාංග සාමයේ කොටස තමයි අද දවසේ අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරේ. ඉතින් දයාබර දුවේ පුතේ අපි මේ සාකච්ඡා කරන කතා කරන දේ වලින් මම හිතනවා ඔබ බොහෝ දේවල් මේ වෙනකොට අත්පත් කරගෙන තියෙනවා. 2021 ඕලෙවල් විභාගයේ විශිෂ්ට ආකාරයෙන් ජයගන්න රජරට සේවයේ සහ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ ගන්නා වෑයම මේ ගන්නා උත්සාහය මල්පල ගැන්වීම සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන් මේ ලබා ගන්නා දැනුම ඒ සඳහා යොදා ගන්න කියලා ඉල්ලීම කරමි. අද දවසේ පුරක්ෂණ කාර්යපත්‍රිකා 63 සහ 62 සහ 63 සාකච්ඡා කිරීමේ කටයුතු නිමාවට පත් කරනවා. ඔබ සැමට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා.